මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවාසමක සීලය සමාදන් වෙනේ নমস্কার කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
අප්පමාදරතෝ භික්ඛෝ පමාදේ භයදස්සීවා සංයෝජනං අනුසූලං දහං අංජීර ගච්ඡති සදහවත් පින්නතුනි සම්බෝධිය ලබා ගැනීමෙන් අද වගේ වෙසක් පුර 15ක පොහේ දවසක කිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ සොයාගත්තේ භවයෙන් නතර වීමේ මාර්ගයයි. ආර්ය පරිශ්‍රණයක් තුළින් ඒකල සොයා ගැනීම තමයි ලෝකයේ ඉතාමත්ම උතුම්ම සොයා ගැනීම. භවයෙන් නතර වීමේ මාර්ගය සොයා ගැනීම. අනන්ත කාලයක් සංසාරයට බැඳිලා හිටිය ලෝක සත්වයාට ඒ සසර ඒ භවයට බැඳී සිටි ගැමි මොනවාද කියලා තේරුම් ගැනීමටත් ඒ බැමි සිඳලා විමුක්තිය ලබා ගැනීමටත් උපකාර වෙන ඒ අවබෝධය බුදු පියාණන් වහන්සේ දා ලබා ගත්තා. අද අපි මාතෘකා කරගත්තු ගාථා වෙනුත් ඊට අදාළ කතා වෙනුත් කියවෙන්නේ අන්නේ සංයෝජන පිළිබඳ කථාන්තරයයි ඒ බැමි පිළිබඳ කථාන්තරයයි. බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඈත කැලේකට භාවනා කරන්න වැඩිය එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙනයි මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ. ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වය දක්වාම කමඨහන් ලබාගෙන කැලේකට ගිහිල්ලා භාවනා කළ නමුත් යම්කිසි අධිගමයක් ලබා ගන්න බැරි වෙලා කල්පනා කළා මේ කමඨහනේ මොකක් හරි අඩුවක් ඇති, මම ගිහිල්ලා කමඨහන සුද්ධ කර ගන්න ඕන නැවත භාග්‍යතුන් වහන්සේ හමු වෙලා කියලා හිතාගෙන එහෙම විතරනාරාමයේ තේන බලාපොරොත්තු වෙන පිටත් වෙන අතරමඟදී ලැබුගින්නක් දකින්න ලැබුණා. ඒ ලැබුගින්න පැතිරෙනකොට මේ හාමුදුරුව ඉක්මනින්ම ඒ කිට්ටුව තියුණු උහ පර්වතයක් උඩට නැගලා ඒ ගින්නෙන් බේරුණා. නමුත් මේ බලාගෙන හිටියා මේ ලැබුගින්න පැතිරෙන හැටි. ඒ බලාගෙන ඉන්න අතරේ ලොකු යම්කිසි සංවේගයක් තුලින් කල්පනා කරනවා, දැන් මේ මම බලාපොරොත්තු වෙන අරහත් මාර්ගඥාන මේ ලෝකයෙන් එතර වීම සඳහා කරන උත්සාහයේදී මතු කරගත යුතු විදර්ශනා ඥාන වලින් උත්කරන්නේ මෙන්න මේ වගේ උපාදානයන්, මේ ගින්න උපාදානයන් කියලා කියන මේ දර, එහෙම නැත්නම් ඒ අහුවෙන හැම දෙයක්ම දව දව යන්න වගේ අරහත් මාර්ග ඥානෙනුත් ලෝකයට බැඳිලා තියෙන ඒ බැමි ඒ ඥාන ගින්නෙන් දැවිල යනවා ඇතේ කියලා ඒ විදිහට යම්කිසි අදහසක් ඒ හාමුදුරුවන්ගේ හිත තුළ ඇති වුණා. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉඳලා මේ හාමුදුරුවන්ගේ හිතවිලි පරම්පරාව දැකලා ඒක නිවනට යොමු කිරීම සඳහා තමයි මෙන්න මේ ගාථාව එතන කියවෙන හැටි ඕභාස ගාථාවක් විදිහට හඳුන්වන ඉබඳ සිද්ධි බොහෝ අවස්ථාවල තියෙන බුදු පියාණන් වහන්සේ ඒ ඍධිමයෙන්ම තමා ඒ භික්ෂුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින හැටියට පෙන්වුම් කරලා උන්වහන්සේට ඇහෙන හැටියට මේ ගාථාව වදාලා, අපමාද රතෝ භික්ඛෝ පමාදී භය දස්සීවා සංයෝජන අනුන්තුලං ධං අජීව ගච්ඡති. අප්‍රමාදයට ඇලුම් කරන්නා වූ ප්‍රමාදී බිය දක්නා වූ භික්ෂුව ලොකු කුඩා සියලු බැමි සංයෝජන පැකිලි ඒ සියල්ල ගින්නක් මෙන් දවමින් ඉදිරියට යනවායි කියලා ඒ විදිහේ අර විදර්ශනා ඥානයන්ට සුකුල් දෙන අන්දමේ ගාථාවක් වදාලා ඒක අහලා ඒ වගේම බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේගේ චිත්තාචාරයට ඒක අනුමත කරමින් එසේ භික්ෂුව ඔහොම තමයි ඔය ගින්න දැවෙන්න වගේ විදර්ශනා ඥාන තුලින් ඒ සංයෝජන දවාගෙන යනවා කියලා තමයි ඒ ගාථාව ප්‍රකාශ කළේ. ඒක අහලා එතන කියවෙන හැටියට ඒ භික්ෂුන් වහන්සේ අර්හත්වයම ලබාගෙන බුදු පියාණන් වහන්සේ දකින් ඒ වැඩම කරලා අහසින් ඒ තමාගේ විමුක්තිය ප්‍රකාශ කළා කියලා කියවෙනවා. ඉතින් මේ කථාන්තරය ගැන කල්පනා කරලා බලනකොට අර භික්ෂුන් වහන්සේට ලැබුගින්න දර්ශනයක් දර්ශන මාත්‍රයක් පමණක් වුණේ නෑ, අපට ලැබුගින්න දර්ශනයක් පමණයි. ඒක විදර්ශනාවට අරමුණක් වුණා. ලැබුගින්න කියන එක ඒ වචනේ මේ හැම කෙනාම අහලත් නැති ඇති සමහර විට. ඒ කියන්නේ ওই කැලෑවල බොහෝ විට ලැබුගින්න ඇති වෙන්නේ ස්වාභාවික වශයෙන් සිදුවෙනවා නම් දැඩිව පායන කාලේ ඔක්කොම ගස් වේලිලා තියෙන අවස්ථාවක උණාටුවක් ආවහම ගස් දෙකක් ඇතිල්ලෙන ඇතිල්ලි 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 ගිහිල්ලා ඔන්න ගිනි ගන්න ගිනි අරගෙන අර ගස් දෙකක් දැවිල යනවා. ඊළඟට ඒ අවට තියෙන ගස් කොළන් පඳුරු ඔක්කොම ගින්නට අහු කරගෙන ක්‍රමක්‍රමයෙන් භයානක අන්දමින් පැතිරලා යන අහුවෙන අහුවෙන හැම දෙයක්ම ගොදුරු කරගන්න. ඉතින් ඔන්න ඕක ඒ එක්තරා සංවේග ජනක දර්ශනයක්. ඒක නිවන් පැත්තට යොමු කරලයි අර භික්ෂුන් වහන්සේ ඒ විදිහට විදර්ශනා ඥානමතු කරගත්තේ. දැන් අපි ටිකක් කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේට මුළු මහත් ලෝකෙම පෙනුනේ ගිනිගත්තු තැනක් හැටියටයි. සමහර දේශූත දේශනා තියෙනවා. මහා පුදුම දේශනා සංවේගය උපදවන විදිය දේවල්. ආදිත්ත පරියාය කියන විදිහට ඒ සූත්‍ර තියෙනවා සමහර ඒවා. මහා ආශ්චර්යවත් එක සූත්‍රයක බුදු පියාණන් වහන්සේ ගය ආශීසයේ විදිහට ගයයි දින දේශනාක සංඝයා දහසක් නමකට දේශනා කළ සූත්‍රයක් තියෙනවා. සූත්‍රය නම් ඉතාම කෙටි. නමුත් ඒක අවසාන වෙන්නේ ඒ දහස් නමව රහත් වුණා කියලා. මහා බල සම්පන්න සූත්‍රයක්. ඒක පටන් ගන්නෙ සබ්බං භික්ඛවේ ආදිත්තං. මහණෙනි සියල්ල ගිනි අරගෙනයි කියන්නේ. හැම එකක්ම ගිනි අරගෙන දැවෙනවා කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා මොකක්ද මහණෙනි මේ සියල්ල කියලා කියන්නේ. මොනිලා සියල්ල කියලා කියන එකෙන් එතන සබ්බං කියලා කියන්නේ සියල්ල කියන එක විග්‍රහ කරනවා. ඇසයි රූපය, කනයි ශබ්දය, නැහැයයි ගඳ සුවඳයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, සිතයි සිතිවිලි. සිතට එන ධම්ම කියලා එතන වචනේ දෙන සිතට එන දේ. මේ හැම එකක්ම ගිනි අරගෙන දැවෙනවා. මොනවයින්ද මහණෙනි ගිනි අරගෙන තියෙන්නේ? ඔන්න ඊළඟට කියනවා හරි දැන් මේ පින තුන තහල ඇති 11 ගින්න පිළිබඳව ඊළඟට කියනවා රාග දෝෂ මෝහ කියන ගිනි වලින් මේ තුන පමණක් නෙවෙයි ඊළඟට එතන කියනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා කියන මෙන්න මේ දුක් ගිනි රාශිය එතන කියවෙනවා. ඒ ගිනි වලිනුයි මේ ඇසත් රූපයත් කනත් ශබ්දයත් ආදී වශයෙන් අවසාන වශයෙන් සීතා සිටීලත් මේ හැම එකක්ම ලෝක සත්‍යය තුළ මේ මහා ගින්නක් තියෙනවා කියලා. හැම තැනම ගිනි අරුදුත් හැටියට බුදු පියාණන් වහන්සේට පෙන්වන්නේ. ඉතින් මේ මුළු මහත් භවයම ගින්නක් කියලා කියන කියමන සමහර විට කෙනෙකුට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ ගින්න ගැන ටිකක් කල්පනා කරලා බලනවා නම් එදිනදා අවබෝධය අනුව දැන් අපි ගින්දර කියලා වචනයක් පාවිච්චි කරනවා. ගින්න දරාල්ල ගන්නවා. දර ගිනි ගන්නවා. ගින්න දරාල්ල ගන්නවා, දර ගිනි ගන්නවා. ඉතින් අපි ගින්දර කියන වචනය තුළ මේ දෙකම තියෙනවා. ඉතින් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් දැන් මේ දර කියන එකට ඒ පාලි භාෂාවේ දෙන්නේ උපාදාන කියන වචනය. උපාදාන කියන වචනය ওই ධර්ම විග්‍රහවල අපිට කියන්න පුළුවන් අර්ථ දෙකකින් යෙදෙනවා කියලා. අල්ලා ගැනීම කියන අර්ථයක් තියෙනවා, අල්ලාගත්තු දේ කියන අර්ථයක් තියෙනවා. අල්ලා ගැනීම කියන එකයි මූලික අර්ථය. දැන් පංච උපාදානස්කන්ධ, උපාදාන ගොඩක් තමයි මේ බුදු පියාණන් වහන්සේ හඳුන්වන හැටියට මේ අපි මම මාගේ කියලා කියන්නේ. රූප ගොඩක්, රූප උපාදානස්කන්ධය කියලා කියනවා. වේදනා ගොඩක්. මේ හැම එකක්ම උපාදාන නමින් හඳුන්වනවා. ඒකට උපාදාන කියනකට අර විදිහට අල්ලා ගැනීම වගේම අල්ලා ගන්න දේ. අල්ලා ගන්න දේ කියන අර්ථයෙන් තමයි දර. දර හෝ යම්කිසි ඉන්ධන ද්‍රව්‍යයක්. ඒකට ගින්න උපාදානයන් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක අන්තිමට ගින්නයි දරයි අතර වෙනසක් නැහැ. ඉතින් අර දුක් ගිනි වලින් දැවෙන මේ සත්‍යය පිළිබඳ කථාන්තරය අපිට තේරෙන සරල කවියකින් අපේ රටේ අතීතයේ හිටියේ අපේ වීදාගම මහා ස්වාමීන් වහන්සේල වැඩ සංග්‍රහයේ දක්වලා තියෙන බොහොම සරල කවියකින්. දර රස ගිනි ඇවිලුණු කල නිබඳේ ගිනි මිස දර යයි යන නම නොයේදේ. එම ලෙස එක් කොට වදහල මුනිඳේ දුක මිස කය කැයි යන නම නොයේදේ. දර රස ගිනි ඇවිලුණාට පස්සේ ඒකට ගිනි මිස දර කියලා කියන නම ගැලපෙන්නේ නැ නොයේදේ. හිමලෙස ඒ විදිහටම අර බුදු පියාණන් වහන්සේ ගින්නයි ගින්නට අහුවෙන දරයි එකතු කරලා අරගෙන තමයි දුක මිස කයකයි යන නම නෙවෙයි. මේකට කයක් කියලා කියන්න වටින්නේ නැහැ. දැන් අර ඇස කන නාසය ආදී තියෙන මේ ශරීරයනේ ආයතන කියලා ඔය ධර්මයේ සඳහන් වෙන්නේ. ඔය ආයතන හයම තියෙන්නේ මේ ශරීරය තුළයි. එතකොට මේ ආයතන හය ගිනි ගන්නවා කියලා කියන්නේ අන්න අර මුළු කයම ගිනි ගන්න තියෙනවා. ඒකයි එතකොට බුදු පියාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ගැන අපි කවුරුත් කතා කරනවා. දුක්ඛ සත්‍ය කියලා කියනවා. සමහර කෙනා මට දැනටම ඒ තේරිලායි කියලා ඒක. නමුත් දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම තේරිලා නැහැ. දුක්ඛ සත්‍ය තේරුණ අවස්ථාවේදී තමයි අන්න අර දරයි ගිනි දෙක එකතු වෙන්නේ. මෙතෙක් දර ගොඩක් කියලා වෙන් කරගත්තු එක සම්පූර්ණයෙන්ම දැනනවා කියලා අවබෝධ කරගත්තට පස්සේ එතන තියෙන ගිනි විතරම. ඒකට දරයි කියලා කියන්න බෑ. නමුත් මේ ලෝකයේ මොන කරදර ආරාමය දැකලා මේ මට දුක තේරුණා කියලා සමහර කෙනෙක් කියනවා. සම්පූර්ණ අවබෝධය වෙනකොට ඒක වෙන් කරලා ගන්න බැරි තත්වයටම තනිකර දුක, තනිකර දුක. කේවල දුක්ඛස්කන්ධය කියලා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ දුක ගැන විග්‍රහ කරනකොට. කිවින් කියතොත් මුළු මහත් පංච උපාදානස්කන්ධයම මේ බදාගත්තු මේ ගොඩවල් පහම දුකක් කියලා කියන්නේ අන්න අර දර්ශනයට අනුවයි. ගින්න දරාල්ල ගත්තට පස්සේ හැම අවස්ථාවක් වෙනවා දර වෙන් කරලා ගන්න බෑ. එතන තනිකර ගිනි ගොඩක් විතරමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඕකයි. ඉතින් එතෙන්ට යන මාර්ගය තමයි ඔය විදර්ශනා මාර්ගය. මේක පිළිබඳව ඔය අවබෝධය ලබා ගන්නේ කොහොමද? එතකොට මේ අවබෝධය කරා යන මාර්ගය. ඒකටත් ඉඟියක් අපට ලැබෙනවා ඒ බුදු පියාණන් වහන්සේම දක්වන තවත් සූත්‍ර වලින්. ඒ අර කියාපු ආයතන 6 පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් අහනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ කමඨහනක් වශයෙන් ඉල්ලනවා. කොහොමද මේ දුක නැති කරගන්නේ කියලා. මේ සසර කෙලවර කරගන්න. එතකොට අන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ අනිත්‍යතාව තේරුම් ගන්න ඕනේ. අසත් අනිත්‍යයි. රූපේනුත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි, ශබ්දත් අනිත්‍යයි. මේ හැම එකකම අනිත්‍යයි. නමුත් අනිත්‍ය සංඥාව සාමාන්‍ය ලෝකයා තුල නැහැ. ඒ වෙනුවට තියෙන නිත්‍ය සංඥාව. ඇස වෙන් කරලා ගන්නවා, රූපය වෙන් කරලා ගන්නවා. මේවා ඇත්ත වශයෙන්ම තියෙන දේවල් හැටියට. බුදු පියාණන් වහන්සේගේ දර්ශනය අනුව මේ හැම එකක්ම මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒකට ඒ වචන නොයෙකුත් විදිහට යොදලා තියෙනවා. මේක සලිත වෙනවා, චලං, වයං, ගෙවි යනවා. හැම එකක්ම සලිත වෙනවා, ගෙවි යනවා, සැලෙනවා. අන්‍යාකාරයකට පත් වෙමින් තිබෙනවා ශීඝ්‍රයෙන්. නමුත් ඒක ලෝකයාට දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒවා වෙන් කරලා ගන්නවා. ඇසයි රූපයයි කණයි ශබ්දයයි කියලා වෙන් කර අරගෙන ඕක තුල තමයි ඔන්න බන්ධනිය ඇති වෙන්නේ. ඉතින් මේ බන්ධනය ගැනත් හොඳ වටින උපමා කතාන්තරයක් වෙනවා. සාරිපුත්‍ර අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අතර සංවාදයක්. මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන්, දැන් ඔය ඇසට රූපයද බන්ධනය? එහෙම නැත්නම් රූපයට ඇසද බන්ධනය? කනට ශබ්දයද බන්ධනය? එහෙම නැත්නම් ශබ්දයද කනට බන්ධනය? අපි මේ බන්ධනයක් සංයෝජනයක් ගැන කියවෙනවනේ. එතකොට මේ මොකද්ද මෙතන සංයෝජනය? ඇහැට රූප බන්ධනයක් වෙනවද? රූපවලට ඇහැ බන්ධනය වෙනවද? කනට ශබ්ද බන්ධනය වෙනවද? එහෙම නැත්නම් ශබ්දවලට කන බන්ධනය වෙනවද? ওই විදිහට අර 6 ගෙනම අහනවා. අන්තිමට සිතට සිතිවිලි බන්ධනයක් වෙනවද? එහෙම නැත්නම් සිතිවිලි වලට සිත බන්ධනයක් වෙනවද? එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, නැහැ පැවැත්නි කොට්ටිත, ඇසට රූප බන්ධනයකුත් නෙවෙයි රූප වලට ඇස බන්ධනයකුත් නෙවෙයි, කනට ශබ්ද බන්ධනයකුත් නෙවෙයි ශබ්ද වලට කන බන්ධනයකුත් නෙවෙයි. ඒ දෙක අතර ඒ දෙක හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන ඇති වෙන චන්දරාග කියලා කියන කැමැත්ත අනුවදී ඇල්මයි මෙතන බන්ධනය. එතකොට අපි සාමාන්‍යයෙන්ම බන්ධනය හැටියට සැලකන්නේ ඒ ඇහැට පෙනෙන රූපය. නමුත් එතන දක්වනවා ඒ දෙක නිසා ඇති වෙන චන්දරාග කියලා කියන කැමැත්ත අනුවදී ඇල්මයි මෙතන බන්ධනය. එතකොට ඒක පෙන්නුම් කරන්න ඔන්න හොඳ උපමාවක් දෙනවා. ඇවැත්නි කොට්ටිත, දැන් කළු ගොනේ කොයි සුදු ගොනේකුයි යම්කිසි යොතකින් හරි දම්වැලකින් හරි බැඳලා ඉන්නවනම්, ඔය බාණක් වගේ එහෙම බැඳලා ඉන්නවනම් යමෙක් කිව්වොත් කළු ගුණාට සුදු ගුණා බන්ධනයක් කියලා, එහෙම නැත්නම් සුදු ගුණාට කළු ගුණා බන්ධනයක් කියලා, ඒ කියමන හරිද? එන්න එතකොට කොට්ටි සාමුද්‍ර කියනවා, නෑ ඒ වැරදි. මොකද්ද? කළු ගුණාට සුදු ගුණා බන්ධනයකුත් නෙවෙයි, සුදු ගුණාට කළු ගුණා බන්ධනයකුත් නෙවෙයි. නමුත් ඒ දෙන්න බැඳලා තියෙන යොතයි එතන ඒ දැම්මයි එතන නියම බන්ධනය. අන්න ඒ වගේ ඇසට රූපයන් බන්ධනයක් නෙවෙයි, රූපයට ඇස බන්ධනයක් නෙවෙයි. ඒ දෙක නිසා ඇති වෙන චන්දරාග කියලා කියන ඇල්ම, සංහාව, ඕතනයි ඒක බන්ධනය තියෙන්නේ. අන්න ඒක නිසා තමයි එතකොට දුක කෙලවර කිරීමට සංහාව නැති කරන්නේ, චන්දරාගය නැති කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මෙල සාමාන්‍ය ගැඹුරු හැටියට අපි හිතුවට මොකද ඇතැම් අයට වැටහීම භාවනා කරන කෙනෙකුට මේ තුලින් මුළු මහත් ලෝකයෙන් නැතර වීමේ අවබෝධය ලබා ගන්න අපි මෙතෙක් මේ ලෝකයේ හැටියට ගත්ත මෙන්න මේ සලායතනීය ලෝකෙ නේ. බුදු පියාණන් වහන්සේ ලෝකයේ හැටියට හඳුන්වන්නේ මේ ආයතන 6. මේ සලායතනය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ආයතන 6යි අපිට තියෙන්නේ. එතකොට මෙන්න මේ දැන් ආයතන කියන එකේ මේ කාලේ නොයෙකුත් අර්ථ තියෙන්න පුළුවන්. ඇත්ත වශයෙන් කියනවා නම් කියන්නේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ආයතන 6 පිළිබඳ කළමනාකරණය. නමුත් බොහෝ විට කෙරෙන්නේ නොකළමනාකරණයක් කෙරෙන්නේ. ඒක නිසායි මේ සසරට බැඳිලා ඉන්නේ. කළමනාකරණය මොකක්ද? මේ ආයතනයන්ගේ අනිත්‍යතාව වටහා ගැනීම. අර බුද්ධ වචනයට අනුව ඇස අනිත්‍යයි, මොහොතක් පාසා වෙනස් වෙනවා, වෙනස් ස්වභාවයකට පත් වෙනවා. රූපයනුත් එහෙමයි. කියන එක ඒ ගැඹුරු අවබෝධය සතිය යෙදීම තුළින් මේ ශරීරයේ අර භාවනා කරන යෝගාවට පින්න තුනේම ගන්නවා. සති සම්පජඤ්ඤය කියලා කියන තුන යෙදීමෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරින් තේරුම් ගන්නවා මේ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒකට ඒක නිසා තමයි ඒක තුළින් තමයි අර සංහාව එහෙම නැත්නම් චන්දරාගය බන්ධනිය ක්‍රමක්‍රමයෙන් දිහිල යන්නේ. යම් ප්‍රමාණයකට යනිත්‍යතාව හිතේ තැන්පත් වෙනවා නම් හිතට වැටහෙනවා නම් ඒ ප්‍රමාණයට අවබෝධ වෙනවා මේ මෙතන ඇලීමට හෝ ගැටීමට දෙයක් නැහැ කියලා. චන්දරාග කියලා කියන්නේ ඒ කැමැත්ත අනුව ඇති කරගන්න ඇලීම. ඉතින් ඔන්න ওই විදිහේ සත්‍යයක් තියෙන්නේ මේ ආයතන හය ගැන බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ධර්ම දේශනා රාශියක්ම තියෙනවා. දැන් මේ කාලේ පවා යෝගාවචර පින්නතුන්ට නුවණ යොදනවා නම් මේ ආයතන කළමනාකරණය හරියට කරනවා නම් මේ බොදුරු වශයෙන් එන ඒ අරමුණු වල යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට උත්සාහයක් දරනවා නම් අන්න ඒවායේ චලන ස්වභාවය අවබෝධ වෙනවා. දැන් මේ ඔය චලන චිත්‍ර ආදීදී කෙරෙන්නේ ක්‍රියා රූපටක් වේගයෙන් යැවීම තුළින් යම් කිසි මෝහණයක් ඇති වෙනවා, නිත්‍ය සංඥාවක් ඇති වෙනවා ඒ රූප කෙරෙහි. සමහර විට යාන්ත්‍රික දෝෂයකින් හරි ප්‍රමාදයකින් හරි ඉති ගමන් ඒ අවබෝධ වෙනවා මෙතන මේ රූප සමූහයක් මෙතන යන්නේ කියලා. නමුත් අර ඝන සංඥාව ඇති කරවන මායාවක් මේ විඤ්ඤාණයේ තැන්පත් වෙලා තියෙනවා, මායාකාරී ස්වභාවයක්. ඒකයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල දක්වනවා මේ ඇසත් අනිත්‍යයි රූපයනුත් අනිත්‍යයි. ඊළඟට ඒ දෙක නිසා ඇතිවෙන චක්කු විඤ්ඤාණය කියලා කියන ඇස පිළිබඳ විඤ්ඤාණය. ඇස තියුණු පමණට මේ ඇසේ කෙනෙක් දකින්නව නෙවෙයි, රූප තියුණු පමණට දකින්නවත් නෙවෙයි. ඇසත් රූපයත් යම් අවස්ථාවක ඒ මෙනෙහි කිරීම තුළින් එකතු වුණු අවස්ථාවේ ඔන්න ඇස පිළිබඳ විඤ්ඤාණයක් ඇති වෙනවා. ඊළාට උද්ධියානන් වහන්සේ ප්‍රකාශ කරන ඇස පිළිබඳ විඤ්ඤාණයත් අනිත්‍ය. ඊළාට ඇස පිළිබඳ විඤ්ඤාණයක් ඇති වෙලා ඒක තුළින් ඊළඟට ස්පර්ශයක් මතු වෙනවා, යම් කිසි ගැටීමක් ඇති වෙනවා. ඒකත් අනිත්‍යයි. ඊළාට ඒ ගැටීම නිසා යම් යම් වේදනාවල් ඇති වෙනවා. ඒවත් ඒ වගේම අනිත්‍යයි. අන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙනවා ඒ සිදුවෙන ක්‍රියා ධාමයම ඇසත් රූපියත් ගැටීම නිසා ඇති වෙන ක්‍රියා ධාමය තුළම තියෙන අනිත්‍යතාව. සසල වෙන, වෙනස් වෙන, අන්‍යාකාරයකටපත් වෙන, විපරීත භාවයකටපත් වෙන සත්‍යයක් තියෙනවා. එතකොට කොහොමද ඒවා නිසා ඒ ඇති වෙන වේදනාවන් අවසානයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇසත් රූපයෙන් නිදසුනක් වශයෙන් කියනවනම් ඇසත් රූපියත් ගැටීමෙන් නැති වෙන විඥාණයත් අනිත්‍යයි. ඒ විඥාණය නිසා ඇති වෙන ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශය මුල් කරගෙන ඇති වෙන වේදනා ආදිය කොහොමද නිත්‍ය වෙන්නේ? සැප දුක්ඛෝ මධ්‍යස්ථ හෝ වේදනාවක් ඒවා හැම එකක්ම අර විදිහටම වෙනස් වෙන ස්වභාවයක්. ඒ විදිහට ඒ අවබෝධය එනකොට තමයි අන්තිමට අන්න අර ඒ ඇල්ම ගිලිහිලා යන්නේ. දැන් පොතපතේ නම් සාමාන්‍යයෙන් සංයෝජන කියන එක තෝරන්නේ බොහොම සරල හැටියට. නිවන් දකින්න ඕන නම් දස සංයෝජනයක් කඩා ගන්න ඕන කියලා. ඒක පාට ඔය 10 කියාගෙන යන්න පුළුවන්. මොනවාද 10? සමහර මේ පින්නතුන් අහලත් ඇති නිවන කරා යන ඒ ලෝකෝත්තර මාර්ග තුලින් බැමි හතරට බැඳිලා තියෙන බැමි 10ක් කඩන්න තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගය, ව්‍යාපාදය, ওই විදිහට නම් දක්වනවා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා සංයෝජන වශයෙන් ඒවා දක්වනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ අර කියාපු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගැනීම. ඒක එකක් හතර ආකාරකින් ආත්ම හැටියට සැලකනවා. එතන තියෙන ඒ ඝන සංඥාව. ඊළඟට ඒ වගේම විචිකිච්ඡාව. මා කියන එක දැඩිව ගන්නවා. මේ තමන්ගේ ශරීරය අනුව මේ මා කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මම අතීතයේ හිටියද අනාගතයේ ඉන්නවද ඔය ආදි වශයෙන් විචිකිච්ඡා දෙගිඩියා ගොඩක පෙරළුම්ගෙනින් ඉන්නවා. ඒක තුලින් දෘෂ්ටි මවා ගන්නවා. ඒකත් සතරට බඳින දැම්මා. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඔය ඇතම් කෙනෙක් කල්පනා කරනවා දුෂ්කර වෘත ආදිය. ඒවා තුලින් ඔය සමහර බමුණු එහෙම හිතල වතුර ගැලිලා ඉන්න එහෙම නැත්නම් නිගණ්ඨ වෙන නානා ප්‍රකාරක ඇයට දුක් වීම ආදිය තුලින් ඒවා දැඩිව ගැනීම තුලින් ඒ මේක වෘත සීලබ්බත ආදිය දැඩිව ගැනීම තුලින් විමුක්තිය ලැබෙනවා කියලා. ඒකත් බන්ධනයක් අන්තිමට. ඊළඟට කාමරාග කියලා කියන එක ඉතින් කවුරුද දන්නවා යන්නර කියාපු භවයට පහලට අදින බලවේගයක්. ඒ වගේම ග්‍රාපාද කියලා කියන්නේ ද්වේෂය, ඇලීම් ගැටීම් දෙක. ඊළඟට කියන්නේ වඩාත් සියුම් වූ ඔය සංහායම ස්වરૂපයන් තමයි රූප රාග, අරූප රාග වශයෙන් කියන්නේ. දීර්ඝ කාලයක් මේ සංසාරයේ ගත කිරීම නිසා සත්‍යාගයේ සිත් තුළ නොයෙකුත් විදිහේ චිත්තජ රූපමවන ශක්තියක් තියෙනවා. ඒවා අන්තිමට අල්ලන්නේ. අර බාහිර දේවල් අතහැරියත් මේක නිසා තමයි දැන් මේ ලොකු ධ්‍යාන සත්වේ ලැබුවත් ඒ ඇයිට තියෙනවා යම් කිසි ඇතුළතින්ම එන ආසාවල්, සියුම් ආසාවල් වගේ. ඒවට අනුරූප හැටියට තමයි ඔය බ්‍රහ්ම ලෝකාදීම වෙන්නේ. මේ වගේ මහා භයානක තත්ත්වයක් මේ භවය තුල තිබෙන්නේ. ලේසියෙන් මෙදෙන්න බෑ මේකට. සමහරු ඒවයි ගිහිල්ලා හිර යනවා. රූප අරූප ආදී වශයෙන් සියුම් සංහාවක්. නැට ඒ සියල්ලම ප්‍රතිඵලයක් වශයෙන් මාන උද්දච්ච අර දෙකක් කියලා ගන්න මානේ අර දරයි ගින්නයි වෙන් කරලා ගත්තා වගේ. ඒ නිසා ඇති වෙන උද්දච්ච නොසන්සුන්තාව අවසානයේ අවිද්‍යාව කියන එක අර අන්න අර ඒක තුලම තමයි තියෙන්නේ. සත්කාය දිච්චෙන් පටන් ගන්න ඒ නිත්‍ය සංඥාවේ අවසාන කෙළවර තමයි. ඒ නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ අවස්ථාවේ තමයි මේක ලෝකයේ ශූන්‍යත්වය හිස් බව වැටහෙන්නේ. ඉතින් අන්න ඒ දෙට ඒ සංයෝජන 10 ගැන කතා කරනවා නම් ඒක අර ඒ මාර්ග ඥානවලදී නැති වෙන දෙයක් හැටියට පෙන්වුම් කරන්නේ. නමුත් ඊට වඩා යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනාවට උපකාර වන වචනයක් හිට ගත්තොත් මේ සංයෝජනය කියන එක අන්න දැන් අර බුදු පියාණන් වහන්සේ කිව්ව ආකාරයට එතෙන්දී මේ සූත්‍රවල අසයි රූපයයි කනයි ශබ්දයයි නහයයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි සිතයි සිතිවිලි කියන ඒවා ඒ දෙක අතර තිබෙන බන්ධනය. තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා මාණිනි මම නුඹලාට දෙකක් කියනවා. මේ දෙකක් කියනවා කියලා කිව්වහම නොයෙකුත් විදිය දේවල් හිතන්න පුළුවන්. නමුත් මෙතනත් මේ විදිහටයි බුදු පියාණන් වහන්සේ මේ දේශනා ඉදිරිපත් කරන්නේ. මාණි මන් නුඹලාට දෙකක් කියනවා. මොකද්ද දෙක? ඇසයි රූපයයි කනයි ශබ්දයයි නහයයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි මනසයි සිතිවිලි. එහෙම කියලා නවත්තන්නේ නැහැ. මහණෙනි ඔය දෙක ඇර වෙන දෙකක් ඇතේ කියලා යම් කිසි කෙනෙක් ලෝකේ කියනවනම් ඒ කෙනාගේ ඒ කතාව එහෙම් පිටිම නිෂ්ඵල කතාවක්. ඒකට සාධක දක්වන්නත් යයිද බෑ. එයින් පෙන්නුම් කරන්නේ බුදු පියාණන් වහන්සේ නියම දෙක මෙච්චරයි. මුළු මහත් දෙකක් හැටියට ද්වේතාවක් කියලා ගත්තොත් දෙකක් කියලා ගත්තොත් ඔන්න ඔය දෙගිඩිය ඔය දෙකකට බෙදීම ඇස රූපයෙන් වෙන් කරගත්තා. කන ශබ්දයෙන් වෙන් කරගත්තා. ඒ වගේම නැහැය ගඳ සුවඳින් වෙන් කරගත්තා. ඒ එක එක දේවල් හැටියට ගත්තා. ඔන්න ඔය දේවල් කියන හැඟීම දැන් මේ කියන ටික මේ පින්නතුන්ගේ ඉගෙනීම් මට්ටම් කොච්චර හෝ වේවා අර අතියාපු දස සංයෝජන කතාව සමහර විට ඔය පොතපත කියවපු අයට තේරෙන්න පුළුවන්. නමුත් මේ කතාව මේ හැම කෙනාම අර කියාපු ආයතනවල කළමනාකරණය කරන අයනේ. එතකොට ඒක අර නොකළමනාකරණය අතහැරලා කළමනාකරණය කරන්න නම් මෙන්න මේ අවබෝධය ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් තා කාලයක් අපි අසත් රූපයෙන් කරගන්නව නම් කනත් ශබ්දයෙන් කරගන්නව නම් ඒ තා කරබන්ධනයේ ඒ තා ඒ අර ගැටීමක් පිළිබඳව අදහසක් තියෙනවා. ඉතින් ඒකයි අර දෙකක් කියලා කිව්වේ. ලෝකයේ තියෙන්නේ දෙකක් කියලා කියනවා නම් ඔන්න ඔය පිළිය දෙකට බෙදීමක් තියෙනවා. ඉතින් ඒ බෙදීම තුල තමයි දැන් අපි කිව්වා අර වේලිච්ච ගස් දෙකක් ලැබුගින්නක් ඇති වෙන්නේ ඒ වේලිච්ච ගස් දෙකක් ගැටීමේ. ගැටිලා අම්මා අවස්ථාව ගින්නක් පහල වෙනවා. ඒ විදිහටමයි බුදු පියාණන් වහන්සේ මේ විඥාණය කියන ගැන ප්‍රකාශ කරලා තියෙන්නේ. නිකම්ම විඥානයක් කියලා දෙයක් නැත. විඥාණය කියලා දාමුතුෙන් වෙනම දෙයක් නැත. එක්කෝ ඒක චක්කු විඥාණය වෙන්න ඕනේ. ඇස පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් සෝත විඥාණය කියලා කියන කන පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඝාන විඥාණය කියලා කියන නැහැ පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් දිව පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. විභා විඥාණය. කාය විඥාණය කියලා කියන කය පිළිබඳ විඥාණය. එහෙම නැත්නම් මනෝ විඥාණය වෙන්න ඕනේ. ඔය විදිහේ විඥාන හයක් තියෙනවා. නිකං විඥාණය කියලා එකක් නැහැ. ඒකත් එක් අවස්ථාවක උපමාවකින් දක්වනවා. දැන් නිකන් ගින්නක් කියලා නෑනේ. එක්කෝ එකට අපි කඩදාසි ගින්නක් කියන්න පුළුවන්. දර ගින්නක් කියන්න පුළුවන්. ඒ විදිහට ඒ යම් යම් උපාදානයක් ඒකට ඉන්ධනයක් ආශ්‍රයෙන් ගින්නක් ඇති වෙනවා නම් ඒකට ඒ නම ව්‍යවහාර වෙනවා. නිකන් ගින්නක් කියලා දෙයක් ලෝකේ නෑ. ගිනි කූරු වුණත් ගත්තට පස්සේ ඒ ගිනි කූරු ගින්නක් කියලා ඊළඟට ගන්න වෙනවා. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ විඥාණය කියලා කියන්නේ අන්න ඒ විදිහට ඒ ලෝකයා තුල තියෙන ඔන්නම ස්වභාවයක් වෙන් කර ගැනීම. ඒ වෙන් කර ගැනීම තුලින් තමයි ඔන්න ඊළඟට ගැටීම තියෙන්නේ. ඉතින් යම් අවස්ථාවක තේරෙනවනම් අර මේ දෙක මේ ගස් දෙක ගැටිලා ගිනි ගත්තට පස්සේ ගස් දෙකත් කිච්චිලා ඉවරයි. ඊනාට ඒකට අහුවෙන දෙයක් ඉදිරියට යන්නේ පුළුස්ස. ඒ හැම එකක්ම පුළුස්ස යන. ඊළඟට තනිකර ගිනි ජාලාවක් හොඳ ලස්සන මල් ගස් තියෙන්නේ නැති ඇති හොඳ පළතුරු තියෙන්නේ නැති අර කැලේ. නමුත් ඒ ඔක්කොම අන්තිමට දර. ගින්න ඉදිරියට ඒ ඔක්කොම දර. ඒ වගේ දව යනවා. ඕක දැකලා වෙන්න ඕන අර සංඝයා වහන්සේලාට කල්පනා වැටුනේ. මේ ගින්නේ මේ වගේම තමයි මේ විදර්ශනා ඥානය කියන එක. අහුවෙන අහුවෙන ඔක්කොම සංස්කාර පුළුස්ස පුළුස්ස යනවා. අහුවෙන අහුවෙන දේවල් ඉදිරියට පුළුස්ස පුළුස්ස යනවා. පුළුස්සන්නේ මොකකින්ද? අන්න අර අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව තුනි. ඒක හරි ප්‍රබලයි. ඒ මේ හැම එකක්ම අනිත්‍ය අනිත්‍යයි කියන අපි ඒක හොඳට හිතට කාලා දිනව අවස්ථාව යොන්න. අර දෙකක් කියලා ගන්න නැතුව මෙතන හිම්පිටිම ගිනි ගොඩක්. අර අර කවිය කියවුණා වගේ දර ඇස ගිනි අවුරුණු කරණී බලේ ගිනි මිස දරයයි යන්නම නොවේද? එමෙලෙස එක්කොට වදහල මුනිදී දුක මේ කණිකර දුකක් හැටියට තේරෙනවා. එතකොට වෙන කරලා ගන්න තාක් අර දෙක ඊළඟට ඒකේ ප්‍රියමනාප ආදී වශයෙන් බෙදලා නොයිකුත් විදියට ඇලුම් හෝ ගැටුම් ඇති කරගන්න. එහිම ප්‍රතිඵලයක් තමයි දීර්ඝ කාලයක් සංසාරේ. ඒ නිසා ඇති කරගන්න කුසල් හෝ අකුසල් වේවා, පින් හෝ පව් හෝ වේවා, ඒවා තුලින් ලෝකමවමව මේ සත්‍ය අනන්ත කාලයක් සංසාරේ යනවා. අර සංයෝජන පහෙන් අර මුල් පහ දක්වන්නේ ඕරම් භාග්‍ය සංයෝජන කියලා. පහලට අදින බලවේග ඔක්කොම අපායවලට ඒ විදිහේ පහත් භවවලට අදින සංයෝජන ගොඩකුත් තියෙනවා. ඉහළට බ්‍රහ්මලෝකවලට අදින විදිහේ මේ නූල් සූත්‍රෙකුත් තියෙනවා. ඉතින් මේවට ඇදී ඇදී සංසාරයේ දීර්ඝ කාලයක් සත්‍යයක් ගත කරන බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ගින්න පිළිබඳ දර්ශනය දෙයි. ඒකට මේ ගින්න පිළිබඳ දර්ශනය සාමාන්‍ය ලෝකයා ඒක තුල බය වෙලා දැන් අර ලැබු ගින්නෙන් ඒ බේරිලා හිටිය බේරුණයි කියලා ඒ ඉක්ෂුන් වහන්සේ එතනින් සතුටුුනේ නැහැ. ධම්මන් අර ගල උඩට නැගලා ධම්මන් ලැබු ගින්නෙන් බේරුණා කියලා එතනින් සතුටුුනේ නැහැ. තමන් ආයෙ වැඩේ කල්පනා කරා. මේක තුලින් ප්‍රයෝජනය ගත්තා. අර දර්ශනය විදර්ශනාවක් බවට හරවගත්තා. දැන් මේ ගින්න අහුවෙන අහුවෙන දෙයක් දව දව යන්න වගේ තමයි විදර්ශනා ඥානය. ඒකට අහුවෙන අහුවෙන හැම සංස්කාර කොටසක් දකින්නවා. අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, සැලෙන සුළුයි, අන්‍යාකාරයකටපත් වෙන සුළුයි කියන ඒ අවබෝධය ගැඹුරට යන්නේ යන්න අන්න අර ගැම්ම නැති වෙනවා. අර ගැම්ම නැති වෙන බන්ධනය නැති වෙනවා. ඉතින් මෙන්න මේ අවබෝධයට උපකාර වෙන භාවනා මාර්ගය මොකක්ද? එතනයි ඊළඟට ප්‍රශ්නය තියෙන්නේ. විවිධ භාවනා මාර්ගات තියෙනවා. ඇතම් කෙනෙක් කල්පනා කරනවා දැන් මේ හිත යන යන හැටියට අපි බලාගෙන හිටියාම අපිට මේ හිතේ தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් කියලා. හිත දුවන හැටි හිත ඔහේ දුවන්න ආරිනවා. දුවන්න ඇරලා ඒක කවදා හරි අපිට අවබෝධයයි කියලා. ඒක හරි ක්‍රමේ නෙවෙයි. ඒකටත් අදිම උපමා බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන තරම් වටිනා උපමාවක්. ඒත් වශයෙන් ඒක බොහොම හිතන්න හිතන්න ගැඹුරුයි ඒක. බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා මෙහෙම මහණෙනි. අදිම උපමාවක් ඒක දෙන්නේ. ඔන්න යම් කෙනෙක් යම් මිනිසෙක් නයික් බඳිනවා දැඩිව ග්‍රහණකින්. ඊළඟට කිඹුලෙකුත් බඳිනවා ඒ වගේ. ඊළඟට පක්ෂියෙකුත් ඒ වගේම රහණකින් බඳිනවා. බල්ලෙකුත් ඒ වගේ රහණකින් බඳිනවා. හිවලෙකුත් ඒ වගේ රහණකින් බඳිනවා. ඊළඟට වඳුරෙකුත් අර වගේම රහණකින් බැඳලා ඒ හය දෙනාම අර රහන් හය එකතු කරලා ගැටයක් ගහනවා මැදි. ගැටයක් ගහලා ඔහි අතාරිනවා. අතාරියට පස්සේ මොකද්ද වෙන්නේ? අර හය දෙනා හය පැත්තකට අදිනවා. නයා හුඹහට අදිනවා. කිඹුලා වතුරට අදිනවා. ඊළඟට පක්ෂියා අහසට අදිනවා. බල්ලා ගමට අදිනවා. හිවලා සුහුණට අමු සුහුණට අදිනවා. ඊළඟට වඳුරා ගැලියට අදිනවා. හය පැත්තකට අදිනවා. දැන් මේ රැහෙන් හයෙන් බැඳලා ඉන්න සත්තු ටික ටිකක් හිතාගන්න. මේ හය දෙනා අදින. ඊළඟට බුදු පියාණන් වහන්සේ කියන ඔහොම ඇදලා වෙහෙස වෙහෙස වෙලා එක එක පැත්තටකින් ඇදී යනවා ඇති. ඔහොම වෙහෙස වුණාට පස්සේ යම් සතෙක් ඔය හය දෙනාගේ යම් සතෙක් වඩා ශක්තිමත් නම් ඒ සතාට අනුව අර ඔක්කොම ටික ඇදිලා යනවා. අපි හිතමු කිඹුලාගේ ශක්තියට අර ඔක්කොම යට වුණා කියලා. ඔන්න කිඹුලා ඊළඟට අර ඔක්කොම වතුරට ඇදගෙන යනවා. අනේ උපමාවක් මේ දෙන්නේ. ඉතින් ඊළඟට අන්න ඒ වගේ තමයි දැන් එතන කියන්නේ ඒ සත්වයින් හය දෙනාට අයිති වෙනම ගොදුරු විශ ගෝචර විශය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ගොදුරු බිම් වෙනයි. නයාගේ ගොදුරු බිම් හෝ වේවා ඒගොල්ලන්ගේ වාසස්ථාන වෙනයි. ඒක නිසා ඒ පැති වලට අදිනවා. මේ දීප උපමා මොකක්ද මේ කියආපු අර ආයතන හය ගැනයි මේ කියන්නේ. ඇසයි ඇස කන නාසය දිවකය මන ඒකට උපමා හැටියට මේ දෙන්නේ. ඉතින් ඔන්න ඔය උපමා එතන ඉවර වෙන්නේ. එහෙම ඇදගෙන යාම ওই தত্ত্বය ඇති වෙන්නේ. ඊළඟට කියනවා යම් කිසි කෙනෙක් ඒක තුලින් වෙන ඒකේ අවසානය දක්වන්නේ ඒක කොටිම කියතොත් ඉන්ද්‍රිය අසංවරයේ ඉන්ද්‍රිය සංවරයේ වෙනස දැක්වීමටයි පෙන්වන්නේ කරන්නේ. ඉන්ද්‍රිය අසංවරය පිළිබඳව තමයි අන්න අර කියාපු උපමාව. ඔහේ යන්න ඇරියොත් මැදින් කැටයක් ගහලා මේ හැයම බැඳලා ඔන්න ඔහේ යන්න ඇරියොත් අන්තිමට ඇදලා ඇදලා ඊයතට මෙයතට ගලා එක්කෙනෙක් කවුරු හරි දිනන එයාට ඔස්සේ ඇදිලා යනවා. අර හිත දිහා බලන් හිටියොත් වෙන්නේ ඔන්න ඕකයි. එතන ඊළඟ බුදු පියාණන් වහන්සේ කියන්නේ අන්න කායගත සතිය නොවැඩූ කෙනාගේ තත්ත්වයයි අපෙන් දක්වන්නේ. කායගත සතිය යම් කෙනෙක් නොවැඩුවා නම් ඒ තැනත්තාගේ අර ආයතන හයේ ක්‍රියාකාරීත්වයයි අර කියාපු උපමාවෙන් දක්වන්නේ. ඔන්න ඊළඟට දක්වනවා කායගත සතිය වැඩූ කෙනා ඒ තුලින් ඇති කරගන්න සංවරය පිළිබඳ උපමාව. ඒ තරමද්දුරට අර උපමාව තමයි ගෙනියන්නේ. යම් කිසි කෙනෙක් අර වගේම නායක ග්‍රහණයෙන් බඳිනවා කිඹුලෙක්, පක්ෂියෙක්, බල්ලෙක්, කිවලෙක්, ඊළඟට වඳුරෙක්. ඒ හය දෙනා රැන් වලින් බැඳලා මැදින් ගැටයක් ගහනවා වෙනුවට මොකද්ද කරන්නේ? හොඳට හයිය ඇති කණුවක බඳිනවා. හොඳ හයිය ඇති කණුවක බඳිනවා. ඉතින් අර හය දෙනා අදිනවා 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 වහන්සේ වෙනකන් අදිනවා. ඇදලා ඉවරලා මොකද්ද කරන්නේ? හය දෙනාම ඇවිල්ලා ලගිනවා. කණුවට කියලා තියෙන ලස්සන වචන කීපයක් දක්වනවා. ඒ කියන්නේ කණුවට ඇවිල්ලා හේත් වෙලා ඒ ළඟ ලගිනවා ඒ හය දෙනා. මහන්සි වෙලා ඉන්නේ. ඔන්න වෙනස හිතා ගන්න එතකොට. එතන කියන්නේ අන්න ඉන්ද්‍රිය සංවරය. ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වනවා ওই දෙවෙනි උපමාව අනුව තමයි කායගත සතිය වැඩුණු පුද්ගලයාගේ තත්ත්වය ඒක. අර ඉන්ද්‍රිය කොයි පැත්තට ඇද්දත් අන්තිමට ඇවිල්ලා කවටහන් කණුවට ළඟට ඇවිල්ලා නවතිනවා. අන්න ඒකයි පින්නතුනි දැන් ඔය ඇතම් කෙනෙක් අර කියාපු විදිහට හිත යන්නේ ඇරලා ඔහේ එන එන හිතවිලි වලට ඉඩ දීලා මේක කවදාහරි අපට අවබෝධයක් වෙයි කියලා හිතාගන්න ඒ පිළිවෙල තමයි මුලදී කිව්වේ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ කායගත සතිය නම් ඉදිරිපත් කරන්නේ කොටින්ම කියතොත් කායගත සතියට හසු වෙන භාවනා රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙතිස් ගුණ කොටස ගැන කියනවා. ඒ ඇරෙන්න සමහර තැන් වල ඒ කායගත සතියට ඇතුල් කරන්න පුළුවන් ඒ කායේ ස්වභාවය දැකෙන අසුතුබාදී කොයිවත්. ඉතින් කොයිවත් තුනක් හෝ ඒවා යම්කිසි ස්ථාවරයක් තියෙනවා. නොතන වෙනස හිතා ගන්න තියෙනවා. යම්කිසි ස්ථාවරයක් තියෙන්න ඕන මේ විසිරෙන සිත ඉන්ද්‍රිය හය ආශ්‍රයෙන් විසිරෙන බලන හිත රඳවා ගන්න යම්කිසි කමඨහනක් අවශ්‍යයි. කමඨහන කියන වචනේ පවා අපි දැන් ඒක මේ කාලේ පැරණි වචනවල අර්ථය ඒ තරම් නොතේරෙන නිසා අපි ඒක කාලානුරූපව ඇතැම් අවස්ථාවල සිංහල කරලා දක්වලා තියෙනවා. කර්ම කියන්නේ වැඩ නම්, ඨාන කියන්නේ තැන නම්, තැන හෝ පොළේ කියලා කියමු. එතකොට කමඨහන කියලා කියන්නේ සම්මඨහන කියලා කියන්නේ වැඩ පොළ. ආධ්‍යාත්මික වැඩ පොළ. වැඩ පොළක් වැඩක් රස්සාවක් නැති කෙනා අයාලේ යන පුද්ගලයෙක් නේ. ඒ වෙනුවට වැඩ පොළ තියෙන කෙනා වැඩ පොළ ගැනනේ හිතන්නේ, වැඩ පොළටනේ හිත යොදන්නේ, වැඩ පොළටනේ යන්නේ. අන්න ඒ වගේ එතකොට අපේ නිවන් සඳහා වැඩ කරන යෝගාවචරයට අයිති වැඩ පොළ තමයි කර්මස්ථාන. කායගත එතකොට කායගත සතිය වැඩු කෙනාට අන්න අර කියපු ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන් බව මෙතන බුදු පියාණන් වහන්සේ මේ සංකීර්ණ උපමාවෙන් දක්වන්නේ. සංකීර්ණ කියලා කිව්වේ ඒකේ අර්ථය ගැඹුරු නිසායි. නමුත් බැලුවාම සරලයි. සතුන් හය දෙනාගේ උපමාවෙන් දක්වන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන. අපි දැන් පංචේන්ද්‍රිය ගැනනේ බොහෝ දෙනා කතා කරන්නේ. සමහරු පහකට පමණක් සීමා කරලා මේ ලේසි කරගන්න බලනවා. මේ සංසාරයෙන් විමුක්තිය සඳහා මේ අපිට අපි සාමාන්‍ය ලෝකයා දැන් සම් රටවල් වල ඉන්ද්‍රිය කියලා ගන්නේ මේ පංචේන්ද්‍රියයි. ඉන්ද්‍රිය පහයි. බෞද්ධ දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි ඉන්ද්‍රිය හයක් ගැන කතා. පහක් නෙවෙයි හයක්. ඒකට මනස අතහරින්න බෑ. මනස තුල තමයි ඔක්කොම තැන්පත් වෙලා තියෙන්නේ. කොයි තරම්ද කියලා ඉතින් යම් කිසි අවස්ථාවකදී පියාණන් වහන්සේ උපමාවක් දෙනවා. ඇතැම් තැනක ඒකට ගැලපෙන අන්තිම උපමාවක් දෙනවා. මේ ඇස, කන, නාසය, දිව, කය කියන ඒ ඉන්ද්‍රිය පහ ඒවාට අනුරූප වූ ගොදුරු අනුභව කරනවා. ඇස රූප අනුභව කරනවා. කන ශබ්ද අනුභව කරනවා. ඇස ශබ්ද අනුභව කරන්නේ නැහනේ. එකකට එකක් අදාළ ආවේණික ගොදුරු බින් තියෙනවා. නැහය ගඳ සුවඳ අනුභව කරනවා. නමුත් ඒ ඔක්කොම අනුභව කරපු ඒවා ගෙනල්ලා තැන්පත් කරන්නේ මැදින් සිටින් තින මන ඉන්ද්‍රියයි. මනසට ඔක්කොම එකතු වෙලා එනවා. එතකොට අනන්ත කාලයක් අපි මේ සංසාරේ ගත කළා නම් ඒ හැම එකකම ඒවා තැන්පත් ඒවායේ සංඥාවල් සියුම් සංඥාවල් ආසව අනුසය ආදී නිකුත් සියුම් වචන වලින් දක්වන ඒ ටික අපේ මේ විඥාණය තුල ගැබ් වෙලා තියෙනවා, අපේ සිත තුල ගැබ් වෙලා තියෙනවා, මනස තුල ගැබ් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක ඉතාමත්ම සියුම් බන්ධනය. මනසයි ධර්මයයි, හිතයි හිතවිල්ලයි අතර පෙරලෙනවා. එතකොට ඉන්ද්‍රිය වශයෙන් බලනකොට, ආයතන වශයෙන් බලනකොට හයක් තියෙනවා මෙතන. බෞද්ධ දර්ශනයට අනුව ඒක නිසා පහට විතරක් සීමා කළ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඇතම් කෙනෙක් මේ ලෝකයේ තියෙන ඒ පහ විතරක් පහින් බේර ගන්න බලනවා. එහෙම ලේසි නෑ මේක. සියුම් එක තමයි මේ මනසෙහි අනන්ත කාලයක් තිස්සේ අනිත් පහෙන් ලබාගත්තු දේවල්, ඒ ගොදුරු අනුභව කරලා ඇවිල්ලා ඒ වයින් ලබාගත්තු සංඥා මට්ටම් ඔක්කොම අනුශය ආදී ඇවිල්ලා සිතේ තැන්පත් වෙලා තියෙනවා. මනස ඒ අතින් ඉතාමත්ම සියුම්. ඒක තමයි ඒක මනස හැම එකකටම මූලය කියලා කියන්නේ. මනෝ පුබ්බංගම ධම්ම. අවසාන වශයෙන් ඒ අර මනසත් සිටිල්ල අතර පුදුම පෙරලියක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අවබෝධ කරගන්න නම් අන්න අර අනිත්‍ය සංඥාව මෙතෙන්ට ගෙනින්න ඕන. ඒක අවබෝධ කරගන්නේ මේ ශරීරයේ අර කියාපු විදියට රූපයත්, අසත් රූපයත්, කනත් ශබ්දයත් හැම එකකම මෙතෙක්ගත්තු නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව වැඩින හැටියට තමන්ගේ මානසිකාරියොම කරන්න ඕන. අර නොකලමනාකරණය තුලින් තමයි අසංවරයේ නියම කලමනාකරණය කරනවා නම් මේ ආයතන පිළිබඳ එතකොට සමස්තයෙන් අර විදර්ශනා ඥාන පවාමතු කර ගන්න පුළුවන්. දැන් විදර්ශනා ඥාන ආදී ගැන කියනකොට නැත්නම් මේ කින්නේ කින්නකින් අහලත් ඇති මේ අනිත්‍යතාව කියන එක ඊට වඩා සවිස්තරව කියනවා නම් එතන තියෙන්නේ ඇතිවීමයි නැතිවීමයි. උදයබ්බය කියලා කියනවා. ඇතිවීම නැතිවීම රාශියක්. මුළු මහත් ලෝකෙම තියෙන්නේ ඇතිවීම නැතිවීම ටිකක් විතරයි. ඒක පේන්නේ නෑ අර ඝන සංඥාවේ. ඝන සංඥාව කියලා කියන්නේ මේක නිත්‍ය සංඥාවයි. නිත්‍ය හැම දෙයක්ම නිත්‍යයි කියලා කියන හැඟීම අනුව ලෝකයේ දිහා බලන අවිද්‍යාවෙන් ඇසුණු මුලා වූ පුද්ගලයාට මේ හැම එකක්ම තියෙනවා කියලා හැඟීම තියෙනවා. මේ ශරීරේ කුඩුවක් තියෙනවා කියනවා, රූපය තියෙනවා, ශබ්දය තියෙනවා, ඒ විදිහ හැඟීමක් තියෙනවා. නමුත් අර ගැඹුරින් සතියත් සම්පජාඤ්ඤය යොදලා සමාධිමත් මේ ඒ එක එකක් ගැන මෙනෙහි කිරීම තුළින් යම් අවස්ථාවක අවබෝධ වෙනවා මෙතන තියෙන්නේ චලන රාශිය. අර චලන චිත්‍රය ගැන කිව්වා වගේ චලන රාශිය, සියුම් චලන රාශිය. ඒක තැනකම මේක නිත්‍ය හැටියට ගන්න දෙයක් නැහැ. මේ පැත්තේ තියෙන ඇතුළත තියෙන චලන රාශිය, පිටත තියෙන චලන රාශිය. අපේ අවිද්‍යාව නිසා ඒවා මෙහෙම කරගන්නේ ඇසෙයි කියලා, රූපෙයි කියලා. ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. බුදු පියාණන් වහන්සේ මිරිඟු ආදීන උපමා දෙන්නෙත් ඒකයි. ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් අවිද්‍යාව නිසා, ලෝක සත්‍ය අධික කාලයක් බැඳුණු අවිද්‍යාව නිසා මේ හැම එකක්ම ඝන සංඥාවෙන් දැඩිව ගන්නවා. ඒක තුලින් අන්න ඊළඟට තමයි ඒක ප්‍රතිඵලයක් වශයෙන් අර විදිහට ගැටිලා ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් අවබෝධය එනකොට අන්න යම් කිසි ආකාරයෙන් ඒක තේරෙනවා. මෙතන තනිකර ගිනි ගොඩක් නිසා වෙන් කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒක කරා යන මාර්ගයයි ඔය කමඨාන කියලා අපි කිව්වේ යම් කිසි චිත තැන්පත් කර ගැනීමට. දැන් අර කණුවක් කියලා කිව්වේ, දැන් හරකෙක් කණුවක බැඳලා කුඹුරක් චිතක් ළඟ ඉන්නකොට හරක කොච්චර ඇද්දත් එහා කුඹුරට චිතර ඇදෙන්න බෑනේ. ආයිත් ඇවිල්ලා එතන ළඟින් දැන් කමඨාන ගැන දැන් පොත්පත් වල තියෙන්නේත් ඒකයි. කමඨාන කියන්නේ කණුව හැටියට දැන් මේක දක්වනවා. ඒ කණුව උපකාර වෙනවා සාවරයක් වශයෙන් අර දුවන හිත මෙල්ල කරගන්න. දැන් කුළුගොණෙක් දුවනකොට ඒ රෑනේ එල්ලුණොත් කිසි ගැම්මක් නැතිව ඒ තැනැත්තාට මහා විපත්තියකට පත් වෙන්න සිද්ධ වෙනවා. යම් කිසි ගැම්මක් අවශ්‍යයි. අන්නේ ගැම්ම ගැන තමයි අර සමාධිය. චිත සමාධිමත් කරගන්න උත්සාහයක් කරන්න ඕනේ. ඒකට උපකාර වෙනවා යම් කිසි කමඨහන. අර කයෙහි යම් කිසි කොටසක් කෙසුලොම්නිය දත් ආදී යම් කිසි කොටසක් හොයවා එහෙම නැත්නම් අසුබ ඔය ඉදුමුණු ආදී ශරීරය පිළිබඳ යම් කිසි දෙයක් හොයවා කමඨහනක් කර්මස්ථානයක් හැටියට ඒකට සිත ගේන්න බලන්න ඕන දුවන හැම වෙලාවකම. එතකොට අය අන්නාර කියාපු දෙවෙනි උපමාවේ කිව්වා ආකාරයට අර හය දෙනා ඒ අතර දුවන මේ අතර දුවන දුවලා වෙහෙද වෙලා අන්තිමට කොහොම හරි කණුව මුලටම ඇවිල්ලා ලැබලා තැන්පත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අන්නර නිකන් ගැටයක් ගහලා ඇතෑරියොත් ඒ අතර මේ අතර දුවලා ඒ ශක්තිමත් කෙනා ඇහැ ශක්තිමත් නම් අන්තිමට ඒකට ඇදිලා යනවා. ඒ පෙළඹුම් රාශියක් තියෙද්දි යම් කිසි කෙනෙක් තමන්ගේ චරිතානුකූලව යම් කිසි පෙළඹුමකට යට වෙන අන්තිමට තමන්ගේ බණ භාවනා විනාශ කරගන්නවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔන්න මේකයි ක්‍රමේ සමාධිය සඳහා යම් කිසි කර්මස්ථානයක් අවශ්‍යයි. එතකොට මේ ප්‍රායෝගික වශයෙන් මෙන්න මේ අපි දැන් ඉදිරිපත් කළ කාරණා තුලින් අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව මෙතන නිත්‍ය කිසිවක් නැහැ. නිත්‍ය හැටියට දතියුතු දෙයක් නැහැ. නිත්‍ය සංඥාව ලෝකයා තුල තියෙන අර අවිද්‍යාව නිසායි මහා භයානක අන්දමින් ලෝකයේ මේක ආකාරයක් මේ ඉන්ද්‍රියන්ගේ සීමා සහිත ක්‍රියාකාරීත්වය නිසා ලෝකයා මේ විදිහට දෙකක් හැටියට වෙන් කරගෙන තියෙනවා. නමුත් මෙතන හැම පැත්තෙම බලනකොට ඇතුළතින් බැලුවත් තියෙන ධාතු හතරක් බුදු පියාණන් වහන්සේ පමණක් නෙවෙයි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ දක්වනවා මේ ඇතුළේ තියෙන්නේ පඨවි ධාතුව, ඇහැ කන නාසය ආදී දේවල් වල තියෙන්නේ මේ පඨවි ධාතුව, බාහිර ලෝකයේ තියෙන්නේ පඨවි ධාතුව, ඒ වගේ මේකේ තියෙන්නේ ආපෝ ධාතුව. පඨවි ආපෝ තේජෝ වායුවෙන් ධාතු හතරෙන් නිර්මිත එකක් තමයි මේ ශරීරය කියන්නේ. ඒ වගේම බාහිරව තියෙන්නේ මේ හතරයි. නමුත් මේක තුලින් අරගත්තු අවිද්‍යාව නිසා, ඒ තණ්හාව නිසා, ඒක තමයි සංහා උපාදාන කියලා. සංහාව නිසා දැක්ක ගැම්මයි මෙතන තියෙන්නේ. සංහාව නිසා අනන්ත කාලයක් මේ සංසාරයේ ඇති කරගත් කෘෂ්ණා වේගය නිසා සත්‍ය යම් කිසි ගැම්මක් ගන්නවා මේ ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත තියෙන මේ ශාරීරිය පිළිබඳව. දැඩිව ගත්තේ ඒකයි. මේ ශරීරය ජීවත් කරගන්න තමයි මේ හැම එකක්ම අපි උපකාර ගන්නද කරගන්නේ. දැන් තිරිසන් සත්තුන්ගේ ජීවිතය ගැන බලනකොට හැම සතාම ගොදුරු සොයාගෙන යනවා. ඒ ගොදුර පණ පිටින් හරි ඇතුළට යනවා ශරීරය ඇතුළට. දැන් මේකෙදී සිරිසන් සතුන් පමණක් නෙවෙයි මිනිසෙන්ට කියනත් ඒක සමානයි කියලා කියන්න පුළුවන් ඔය. පණ පිටින්ම වුණත් ඇතුළට දාගන්න. මොකද අර මේ උපාදින්න කියලා දැඩිව ගත්ත මෙන්න මේ ශරීරයට තියෙන අල්ම නිසා. මේකයි අපි දීර්ඝ කාලයක් සංසාරයට ගියන. ඉදු බුදු පියාණන් වහන්සේ කියන්නේ නෝකයි කඩා ගන්න තියෙන. සංහාවෙන් ගත්ත මේ ගැම්ම, ඒ ගැම්මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට මේ එක් එක් භවයක් ලැබෙන්නේ. අපේ හිතවිල්ල තුලින් භවයක් මවනවා කියන්නේ ඕකයි. එතකොට අපි යම් තාක් අපි මේ සංසාරේ සංහාව අර දැන් අපි දුක්ඛ සත්‍ය ගැන කිව්වා උපමා කළා සමිකර ගින්නක් කියලා. ඒක යට තියෙන සංහාව බව අපිට එතකොට පැහැදිලි වෙනවා. සංහාව තමයි අර චන්දරාග කියලා කියන්නේ කැමැත්තන් වගේ ඇල්ම. ඒක වෙන වචනකින් කියන සංහාව. එතකොට මේ සංහාව ඇති තාක් අර දැඩි ගල්ම උපාදානයක් නිසා අර ධාතු හතරක යම් කිසි කොටසක් ලෝක සත්‍යය දැඩිව ගන්නවා. දැන් අපිට අපේ මනුෂ්‍ය ශරීරය ලොකු දෙයක් හැටියට සලකාගෙන මේකට නොයෙකුත් විදිහේ පහත්තු කරගෙන ප්‍රතිසංස්කරණය කරගෙන කෑලි පුරුද්දගෙන මේක දීර්ඝ කාලයක් ජීවත් කරගන්න බලන නොමැරි සබා ගන්න බලනවා. ඒ වගේම තමයි අනිත් සත්‍යයත්. ඒ තමන්ගේ දැඩිවගත්තු ශරීරය පවත්වා ගැනීම සඳහා අනිත් අය ගොදුරු කරගන්නවා. නමුත් ඒ තුලින් ඇති කරගෙන චිත්ත වේග රාශිය නිසා ඒක ප්‍රතිඵලයක් වශයෙන් තව තව භවමැවෙන. ඕකයි සංසාර සත්‍යය. මෙන්න මේ භයානක தත්යේ නක්මි දින තියෙන එකම ප්‍රමේණක්. අන්නර ගින්නට උපකාර වුණු ගස් දෙක විදර්ශනා ඥාණයෙන්ම දවල දාන එකයි. අර ගස් දෙක ගැටීම නිසානේ මේ ඔක්කොම වුනේ. ඒක ගැටුනේ නිත්‍ය සංඥාව ගැනීම නිසායි. ඒකට කියනවා විදර්ශනා මේ ව්‍යවහාරයේ ඝන සංඥාව කියලා. ඝන සංඥාවයි ඊළඟට යෝගාවචනය ඇතුළේ තිබිය යුතු රාසි සංඥාව. ඝන සංඥාව කියලා කියන්නේ අර සංහා ලාටුවෙන් අලවලා මඩ ගොඩක් ගුලියක් හදලා ගන්නවා වගේ එකක් හැටියට කියන්නේ. රාසි සංඥාව කියලා කියන්නේ අපි හිතමු දැන් කාන්තාරයක එමන මඩ ගොඩකින් අපිට පුළුවන් අතට මඩ ගුලියක් අරගෙන බෝලයක් වගේ හදන්න. නමුත් කාන්තාරය නම් කාන්තාරයේ වැල්ල හොඳටම වෙල්ල වෙල්ල තියෙනවනම් අර අතීත පොත්වල තියෙනවා අතින්ගත් වැලි මිට නොසිටිනේ කියලා. වැලි මිටක් ගත්තට ඒක හිටින්නේ නැහැ. ඔහේ ගලාගෙන යනවා. මොකද අන්න රාසි එතන සමූහයක් හැටියට කියනවා. ඉතින් අපි ලෝකයේ අර සංහාව නිසා අපි එක මේකක්ම අර විදිහට ගුලි කරලා එකක් හැටියට ඝන හැටියට ගන්නවා. ඔන්න ඕකයි ඝන සංඥාව කියන්නේ. රාසි සංඥාව කියන්නේ විදර්ශනයකට වැටෙන්න පටන් ගන්නවා. බලන්න බලන්න හැම දෙයක්ම සියුම් මන්දමේ. පැදුරක් කියන්නේ මේ අපි එකක් කියලා ගන්නවා. ඒක රටාවේ හිත බැඳෙනවා. නමුත් විදර්ශනයකට අමුතු විදිහ වැටහීමක් එනවා. මෙතන පැදුරක් නෙවෙයි මේ තියෙන්නේ රටාවෙන් මුලා කරලා ගන්න එකක් හැටියට අපි ගන්නවන එකක් මේ රටාව. ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ අන්නර එක පැත්ත එක මට්ටමකින් බලනවා නම් ඒ අතට මේ අතට දුවන මේ පන් ගොඩක් විතරයි මෙතන තියෙන්නේ. මේ රාසිය අපි යම් ආකෘතියක් අනුව රටාවක් අනුව හැදුව අවස්ථාවේ අපි මේකට පැදුරේ කියලා ගන්නවා. පැදුරේ කියලා ගන්නව නේද? ඒ පැදුර හොරගම් කරොත් එහෙම ඒක ගැන එහෙම නැත්නම් ඒක නැති වුණාට පස්සේ සංහාව ක්‍රෝධියා පව ඇති කර ගන්නවා. එකක් හැටියට ගැනීම නිසා දැඩිව සංහාව ඇති කර ගන්නවා. අර විදර්ශනිකට වැටෙන්න පටන් ගන්න මෙතන එකක් නෑ. මෙතන රාසියක්. මේ පැදුර ගැන කිව්වා වගේ තමයි තමන්ගේ ඇතුළතත්. ඇතුළතත් අර විදිහේ මේ ක්‍රියා වෙන එකක් කියලා එතන දක්වනවා. ඒ සංතතියේ මේ සමූහයක් හැටියට පෙනීම මේ සමහර විට ඒකට ගන්න අරමුණ එකක් හැටියට පේනවා. ඊළඟට අපි ක්‍රියාවලිය පවා එකක් හැටියට පේනවා. ලෝකයා මේ හැම එකක්ම එකක් හැටියටයි ගන්න. යනවා එනවා හැම එකක්ම. නමුත් සති සම්පජඤ්ඤාණුව සතිපවත්වන යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් වැටෙනවා. වෙන එකක් කියා මේ ආස්වාස ප්‍රස්වාසය කියලා අපි මේ දෙකක් හැටියට ගන්න එකේ පවා ආස්වාසය කියලා කියන්නේ එතනත් මහා ක්‍රියාවලියක් එතන ක්‍රියාදානයක් එතන තියෙනවා. හුස්ම රැලි ගොඩක් උඩට යන්නේ, හුස්ම රැලි ගොඩක් පහළට යන්නේ. දැන් ඔය මහලු කෙනෙක් ඔය මොකක් හරි බර දෙයක් ඔසවනකොට වේවිලෙවිලනේ යන්නේ. එතන අර චලන රාශියක් නේ තියෙන්නේ. අන්න ඒ වගේ හිතා ගන්න. එතකොට ඒ වගේ තමයි මේ අපේ ක්‍රියාවලිය තුලත් ඒ විදිහ ඝන සංඥාවක් බලපවත් වෙනවා. මා ගියා, මම ආවා, ඊළඟට හැම එකක්ම අපි ඒ එකක් හැටියට ගන්නවා. නමුත් අර විදර්ශකයට ක්‍රමක්‍රමයෙන් වටනවා මේ හැම එකක් තුළම තියෙන්නේ ඒවට තමයි සංස්කාර කියන්නේ. සකස් කිරීම ගොඩක් තියෙනවා. දැන් අර චලන චිත්‍රයක් වුණත් තියෙන අර සකස් කිරීම ගොඩක් තියෙන්නේ. ඒක ඒ චලන චිත්‍රයේ දැකලා මුලා වෙන පුද්ගලයාට ඒ අවබෝධයක් නැහැ. මෙතන හොඳ ලස්සන ඒ නළු නිලියන්ගේ ඒවා තුළ අපේ හිත පෙළඹෙනවා. නමුත් අන්තිමට බලනකොට ඒ අර යන්ත්‍රය තුළින් එන්නේ යම්කිසි මෝහණයක් ඇති කරන චිත්‍ර රාශිය ශීඝ්‍රයෙන් ධාවනය කරලා අන්න ඝන සංඥාව ගන්නව නම් එතන අර ක්‍රියාවලිය තුළ. ඔය විදිහට මේ අපේ ක්‍රියාවන් තුළ අපට අරමුණු වෙන දේවල් තුළ අපි ඝන වශයෙන් ගැනීමේ සිල්ටක් තියෙනවා. සංහාව නිසා ආසාව නිසා අපිට මේක එකක් හැටියට පේනවා, වැටහෙනවා. අර මුවාට අර පොපියන දර්ශනය වතුරයි කියලා ගත්තා වගේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මෙහැම එකක්ම ඇසෙන් දකින සංඥාව හෝ ඒවා කනෙන් ගන්න සංඥාව, ශබ්දය, සංගීතය, මේ අපි සංගීතය කියලා ගන්න එක සමහර විට ඉතාමත්ම මිහිරි සංගීතයක් වෙන්න පුළුවන්. ඕක අර යන්ත්‍රයේ යම් කිසි දෝෂයකින් හරි, එහෙම නැත්නම් දැන් අලුත් ක්‍රම තියෙනවා ඒක හිමීට ධාවනය කරනවා නම් ඒ පටියක්. අන්තිමට මේ ඉතාමත් ලෝකේ දක්ෂම ගායකයාගේ ඉතාමත්ම ප්‍රිය ජනගේ සංගීතය පවා අන්තිමට වැළපීමක් ඇඳීමක්, පැවිදි පියාණන් වහන්සේ සංගීත ගීතයක් ඇඳීමක් කියලා කියන ඇත්ත වශයෙන් ඇඳීමක් එතන තියෙනවා. ඒ වගේම තමයි නැටීමත් අර නැටීම කියන එක පවා නෘත්‍ය පවා උමතු වෙලා දඟලනවා වගේ කියලා කියන්නේ. හැම එකක්ම චලන රාශියක් මෙතන තියෙනවා. නමුත් අර ඒ ධර්ම දකින්න කෙනා ආගිය ද්වේෂය ඇතිව මෙහ බලන කෙනාට මේ එකක් දෙයක් වෙනවා. ඉතින් අරක නෘත්‍යයක් කියලා ඒ හිතෙන් මවා ගන්නවා මෙතන. හිත තුල ඇති වෙන ඒ මෝහය නිසායි මේ හැම එකක් හැදෙට පේන්නේ. ඒකට ක්‍රමක්‍රමෙන් අන්නේ අවබෝධ කරා යන එකයි මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. යම් අවස්ථාවක අනිත්‍ය සංඥාව ගැඹුරට ගියොත් එතන සියල්ලම ඉවරයි. භව රාගයත් ඉවරයි, කාම රාගයත් ඉවරයි, භව රාගයත් ඉවරයි, අවිද්‍යාවත් ඉවරයි. ওই විදිහට බුදු පියාණන් වහන්සේ අනිත්‍ය සංඥාවේ වටිනාකම දක්වලා තියෙන කෙනෙක්. මහා බල සම්පන්නම් කෙනෙක්. මානෙමි අනිත්‍ය සංඥාව ගැඹුරින් වැඩ වූ කෙනාට වැඩ වූ අවස්ථාවේදී සියලුම කාම රාගය මුලසුන් කරනවා. ඊළඟට භව රාගය අන්තිමට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඒ විදිහට අනිත්‍ය සංඥාව පිළිබඳ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ කියනවා. ඒකට අනිත්‍ය සංඥාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි දුක්ඛ සංඥාව ඇති වෙන්නේ. යද අනිත්‍යං තං දුක්ඛං, යමක් අනිත්‍යද ය දුක්ඛ. මේක සංස්කාර සකස් කිරීම ගොඩක් නම් හැමතිස්සෙම පිළිසකර කර කර යන්න තියෙන දෙයක් නම් මේ ශරීර කූඩුව ගැන හිතන කොටත් ඒකයි යෝගාවචරයට දැනෙන්නේ. මේක රැක බලා ගන්න වෙහෙස තුල හිත යොදන්න මේ හැම එකක්ම ගන්න ආහාරයට යන කලදසාව, බොන වතුර ටිකට යන කලදසාව, මේ හැම එකක්ම ගෙවි යන ආකාරයේ අර කියාපු හැලෙන ගෙවෙන ආකාරය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. බාහිර ලෝකයේ තියෙන ඒ තමන් ඇලුම් කරන දේවල් පිළිබඳවත් ඒ තත්ත්වය දකිනවා. එතකොට තමයි අන්න අර දරදැස ගිනි යවුණු කල කිව්වා වගේ මේක තනිකර දුක් ගොඩක් කියන අවබෝධය එන්නේ. එතෙන්දී චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය හරියට ඒ විදර්ශනා ඥාන නේරු අවස්ථාවේදී ඔය ඇතිවීම නැතිවීම වලින් පටන්ගෙන භංග භය ආදීන වශයෙන් ඔය විදර්ශනා ඥාන පද්ධතියක් දක්වනවා. ඒ විදිහට ඇතිවීම නැතිවීම සමුහය පෙනෙමින් ඉඳලා ඊනාට බිඳෙනවා පේනවා, දැඩිව පෙනෙනවා භංග ඥානය කියලා. බිඳ හැමතැනම බිඳෙනවා පේනවා, බිඳි යනවා. ඒක නිසා භයක් ඇති වෙනවා, සුදුමාන්දමේ භයක්. මේ හැම එකක්ම අල්ලන්න දෙයක් නෑ. හැම එකක්ම අල්ලන්න තැන බිඳෙනවා. ඒ භය නිසා ඊළඟට ආදීනවයක් ඇති වෙනවා. මේක මොකද්ද? මේක මහා භයානක තැනක් මේ සංසාරයේ කියනක. ආදීනව ඥානය කියලා කියනවා. ඒ ඊළඟට ආදීනවේ නිසා ඊළඟට නිබ්බිදා කියලා කියන සතර කලකිරීමක් ඇති වෙනවා. මේකෙන් කොහොම හරි බේරෙන්න ඕන කියලා මහා ශීක්ෂණය මේවා ඇති වෙන්නේ. ඒ නිබ්බිදාව නිසා ඊළඟට බලනවා කොහෙන්ද මම බේරෙන්නේ? කොයි පැත්තටද බේරෙන්නේ? ඔන්න ඊළඟට ඒකට උපකාර වෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ දීපු අනිත්‍ය දුක්ඛනාති සංඥාවන් තවදුරටත් නැඹුරු වෙන්නේ. මොන විදිහට ක්‍රමක්‍රමයෙන් යන ඉදිරියට යන විදර්ශනා ඥාන පද්ධතියක් තුළින් තමයි කෙනෙකුට අරමුණින් අපි කියපු භවයෙන් එතර වීමේ හැකියාව ලැබෙන්නේ. ඒකට සංයෝජන පිළිබඳ කතාවයි මුලින් ඉඳලා අගටම තියෙන්නේ. සංයෝජන කියන එක අර කියපු දස සංයෝජන කැඩෙන්නේ පහුවලයි. අර ඒක ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් අපිට මූලික වශයෙන් කරන්න තියෙන්නේ අන්න අර කියපු ආයතන පිළිබඳ අපේ මේ ආයතන හයට අදාළව තියෙන සංයෝජන ටික තේරුම් අරගෙන මේ කියපු මේ උපමා ආශයෙන් අපි ඒක අර ඉන්ද්‍රිය සංවරය ආදී උපකාර කරගෙන කර්මස්ථානයක් උපකාර කරගෙන අපේ බණ භාවනා දිනු කරගත්තොත් අර කියාපු අර බුදු පියාණන් වහන්සේ මේ වගේ වෙසක් පොය දවසට මේ භවයේ නැතර වීම පිළිබඳ දීපු පණිවිඩය ඔන්න අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ පින්වතුන් එකෙක් කියලා මේ සාමාන්‍යයෙන් අපි වෙසක් පොය දවසට සාමාන්‍ය බුද්ධ චරිතය විතරක් කියලා ශ්‍රද්ධාව විතරක් වැඩවන දේශනා බොහෝවිට අහන්න පිළිවිලා තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේ අපි කල්පනා කරා මේ දැන් එන්නම නිවනයි හැංගින්නේ. මේ බුද්ධ ශාසනයේ ගැඹුරුම කොටස එන්නම ගිරියලා යනවා. මේ බඳු අවස්ථාවක අපි මේ වටිනා පොය දවසේ අර බුදු පියාණන් වහන්සේ සම්බෝධි ඥානයෙන් මුතු කරගත්තු මෙන්න මේ භවයෙන් නැතර වෙන පණිවිඩයන්නේ අවස්ථාවෙන් මුතු දෙන්නේ මේ සබතන කීපකින්. ඒකට මේ මෙතෙක් මේ ධර්මාශ්‍රවණය කිරීමෙන් මේ පින්තුන් මේ වගේම මේ උසස් ශීලයක පිළිපදලා බණ භාවනා කිරීමෙන් මෙතෙක් රැස් කරගත්තු ඒ කුසල සම්භාරය තම තමන්ගේ ඒ සාංශාරික දිනු කරගත්තු සීතරශනා ශක්තියෙන් තම දිනු කර ගැනීමටත් අකිතාර්ථිකමනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලපතිය දෙන තුම මහා මහණියන් සාක්ෂාත් කරගෙන උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීම බොහෝ ධර්ම දේශනා පිළිබඳේ පින් අනුමෝදන් වීමට දෙපාවී ඇති යම් තාක් අවිචේසිත අපිනිතා දක්වා වූ යම් තාක් සත්‍යින් නැතොත් මේ පින්තුන්ගේ ඥාතින් නැතිලේ හැම දිනෙකමත් මේ පින් අනුමෝදන් වීම මෙන් හැකිතාපික්මනින් සමන්ගේ ප්‍රාර්ථනා පරිදි තුම මහා මහණියන් සනසෙත්වා කියලා සීගත ගාථා දුල මුක්තාවතා සම්පතං සම්පතං සම්පී දේවානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අබ්බේ දේවානුමිත්වා සම්පතං සම්පදං ආපාදත්තා දුම්මත්තා දේවානාදානං විචිතා පුඤ්ඤං සම්මනෝ විත්වා සියංගස්සං සාසනං ආපාදත්තා දුක්ඛා භයපත්තා සංඛාරා 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 ද
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.